ඒක ටිකක් සාකච්ඡා කරලමු. මේ කොසල් මහරජ්ජුරුව කියල කියන්නේ මහත් වූ ශ්‍රද්ධාව ඇති කෙනෙක්. ඒවගේම බොහෝම ඥානවන්ත කෙනෙක්. ඇතැම් මෙතැම් කාලවල අනුන්ගේ කියමං අහල යමක් හුඟක් හොයල බලන් නැතුව කටයුතු කරපු නිසා අඥ්ඥානකං වගේ දේවල්ද සිද්ධ නූන නෙවෙයි. පස්සෙ පසු තැවීමට ඒ නිසා බොහෝ සිහින් ලක් වුණා. නමුත් වයිසින් මුහුකුරා යන්ඩ මුහුකුරා යන්ඩ ප්‍රඥාවත් බොහෝම මුහුකුරා ගියා. ආං ඒ නිසා ලොවතුරා බුදු කෙනෙක් ළඟ ධර්ම දේශනාවක් කරන්න තරම් මහත් වූ ශක්තියක් ලැබුවා. කොසල් මහරජ්ජුරු කරපු දේශනාවක් තියෙනවා පිටකේ. ඒක බුද්ධ දේශනාවක් බවට පත්වෙනවා. ඒ භාගිතුන් වහන්සේ අනුමත කළාට පස්සේ කොසල් රජ්ජුරුව බුදුරජාණන් වහන්සේ ළඟ දේශනා කරන ඒ කරුණු ටික එක ඇලපිල්ලක් ඉස්පිල්ලක්වත් භාගිතුන් වහන්සේ වෙනස් නොකර මහා සංඝයාට කියනවා මේ කාරණා ටික මේ විදිහටම පිළිගන්න කියලා. ඒ සූත්‍රයේ තියෙන මජ්ක්‍ධිම නිකායේ ඒ සූත්‍රය හඳුන්වන්නේ ධම්මචීතිය සූත්‍රය කියලා. ඉතින් රජ්ජුරුව කරපු ඒ ප්‍රකාශයන් ටික භාගිතුන් වහන්සේ හරි කියලා අනුමත කරපු ගමන්ම ඒක බුද්ධ දේශනාවක් හැටියට තමයි සඳහන් වෙන්නේ. ඉතින් ඒ වගේ මහා ප්‍රඥාවන්තයි, ඒ වගේම හරි ශ්‍රද්ධාවන්තයි. මුලින්ම රජ්ජුරුව එහෙම සම්බන්ධතාවයක් තිබුණේ නෑ තුනුරුවන් එක්ක. එක දවසක් ගුඩු මහන් තලාවේ ගිහිල්ලා බලනකොට භික්ෂූන් වහන්සේලා දහස් ගණන් වඩිනවා නුවර වීදී. කොහටද මෙච්චරම සංඝයා වඩින්නේ? හොයලා බලහම විශාකා මහ උපාසිකාවගේ ගෙදරට, අනාථපිණ්ඩික සිටුතුමාගේ ගෙදරට දහස් ගණන් දානෙට වඩිනවා. දෛනිකවම මේ ගෙවල්වල දන්සැල්, භික්ෂූන් වහන්සේලා වෙනුවෙන්, නැති බැරි අය වෙනුවෙන් ආහාර පාන පිළිගන්නනවා. රජුරු කල්පනා කළා, ඉතින් රටේ රජුරු මමනේ, එන මාලිගාවටත් වඩින් දෙපෙයි. බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න ගිහිල්ලා ආරාධනා කළා, ස්වාමීනියම් මාලිගාවෙත් හැමදාම දානෙට වඩින්න කියලා. බුදුරජාණන් වහන්සේක ආනන්ද ස්වාමීන් වහන්සේට පැවරුවා. උන්වහන්සේ නිසි වෙලාවට භික්ෂුන් වහන්සේලා එක දානෙට වඩිනවා. මුලින් මුලින් නම් හොඳට දන් දුන්නා. පස්සේ පස්සේ රජ්ජුරුව රාජකාරී කටයුතු වලට ගියාම රජ්ජුරුවන්ට ඒ ගැන හොයලා බලන්න අමතක වුණා. ඒ නිසා දැසි දස්සන්ගේ දන් පිළිගැන්වීම ඒ තරම් සාර්ථක වුණේ නැහැ. භික්ෂුන් වහන්සේලා දවසින් දවස දවසින් දවස කොසල් මාලිගාවේ දානෙට වඩින එක අතහැරියා. අන්තිමට 500 දෙනෙකුට හදාපු දානේ වළඳන්නේ මාලිගාවට වැඩි ආනන්ද ස්වාමීන් වහන්සේ විතරයි. ඒ කාරණාව පදනම් කරගෙන කොසල් රජුරු ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට සඳහන් කළා, ස්වාමීනි 500කට දානීව එක නමයි වැඩි කියලා. භාග්‍යතුන් වහන්සේ දන්නවා සිද්ධිය මොකද්ද කියලා. නමුත් ඉතින් රජමාලිගාවේ තියෙන අඩුපාඩුව ගැන මුකුත් කීවෙත් නැහැ. මහරජ, ඔබත් මගේ ශ්‍රාවකයිනුත් අතර නිසි අවබෝධයක් ගැළපීමක් නැති නිසා එහෙම වෙන්න ඇති. රජ්ජුරුව මොකද්ද ඒක පිළිගත්තේ? රජ්ජුරුව කල්පනා කළා, බුදුරජාණන් වහන්සේ ශාක්‍ය වංශේ, මම ශාක්‍ය වංශයට සම්බන්ධ නැහැ. එහෙනම් මේ ගැළපීම හරියට ඇති වෙන්න නම් මාත් ශාක්‍ය වංශයට සම්බන්ධ වෙන්න ඕනේ කියලා ශාක්‍ය කුමාරිකාවක් විවාහ කරගන්න කල්පනා කළා. මොකද භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු කාරණාව තේරුම් ගත්ත හැටි එහෙම හිතලා පණිවිඩයක් යවුවා. ශාක්‍ය දේශයට පණිවිඩයක් යවුවා කොසල් රජුරුවන්ට ශාක්‍ය දේශෙන් දුවක් ඕනේ කියලා. ඒ වුණාට ශාක්‍ය වංශික කැමති නැහැ කොසල් රජුරුවන්ට දුවක් දෙන්න. කරන්න දෙයක් නැහැ, රජුරුව මහ බලවත්. ඒ නිසා තීරණය කළා 16 කුසින් ඉපදිච්ච 16 දුවක් අගමහිසිය කරලා දෙමු කියලා. ආන් ඒ වෙලාවේ මේ මහානාම කියන ශාක්‍ය රජුරුවන්ට දාව 16 කුසේ පිළිසිඳගත් දැරියක් හිටියා, වාසභකත්තියා කියලා. හැබැයි හරිය ලස්සන රූපයක් තිබුණා. ඇය තමයි දැන් රජුරුවන්ට විවාහ කරලා දෙන්නේ. හැබැයි රජුරුව රාජපුරුෂයන්ට කිව්වා ශාක්‍යෝ කියලා කියන්නේ හරි මාන්නාධිකයි. ශාක්‍යයන්ගෙන් එහෙම ලේසියෙන් යමක් ගන්න බෑ. මේ වගේ වෙලී විදිහට ඇය හරියටම ශාක්‍ය කුමාරිකාවක්ද කියලා හොඳට විමසලා බලන්න කිව්වා. එහෙම දෙනවා කියන එක ඒ තරම් විශ්වාස නැහැ. තාත්තත් එක්ක එකට කෑම කනවද කියලා බලලා එක්කින්ද කිව්වා. ඊට පස්සේ අරගොල්ලෝ ගිහිල්ලා කිව්වා අපේ මහරජුරුව එක්කෙන්ද කිව්වේ තාත්තත් එක්ක එකට ඉඳගෙන කෑම කනවා දැක්කොත් විතරයි කියලා. ඊට පස්සේ අය සරසගෙන ඇවිල්ලා අයත් එක්ක මහානාම සාකි රජුරු ආහාර ගන්න වාඩි වුණා. රජුරු ඇයත් එක්ක ආහාර ගන්නේ. නමුත් අරගොල්ලන්ට ඒ විදිහට පේන්න සැලැස්සුවා. සරසලා අය දුන්න දැන් අරගොල්ලන්ට විශ්වාසයි. ඇයට උපන් දරුවා විඩුඩබ. විඩුඩබ තරුණ වයසට එනකොට විඩුඩබ අහනවා අම්මේ මට කිරියම්මලා කිරියත්තලා නැද්ද කියලා. ඉන්න අපුති ඒගොල්ලින් හුඟක් ඈත. මේ පුතාට එහාට යන්න දෙන්නේ නැතුව ඉන්නමයි හදන්නේ. මොකද වාසප කත්තිය දන්නවනේ මොකද වෙලා තියෙන්නේ කියලා. නමුත් මෙයා දිගින් දිගටම ඉල්ලීම් කරනවා. ඒ හින්දා කලින් පණිවිඩයක් කැරියා විඩුඩබ කුමාරයා එනවා කරුණු කාරණා හොඳට දැනගෙන කටයුතු කරන්න කියලා. ඒ කියන්නේ අපේ තියෙන මේ තත්ත්වයන් එයාට දැනෙන්න දෙන්න එපා කිව්වා. සාක්‍ය රජවරු විඩුඩබ කුමාරයා පිළිගත්තා. හැබැයි එයාට බාල කුමාරවරු ඔක්කොම නගරින් අයින් කරලා තිබුණා. මොකද දාසිගේ පුතාට වඳින්න වෙයි කියලා. වැඩිමල්ල අය විතරයි හිටියේ. උදට වඳින්න වෙන්නේ නැහෙනි. ඉතින් හොඳට සැලකුවා. දවස් කීපයක් කිරියම්ම කිරියත්ත ගාව ඉඳලා යනකොට මෙයාගේ එක ආයුධයක් බැරි වුණා. මගට ගිහිල්ලා තමයි මතක් වුණේ. පස්සේ ආයුධය අරගෙන යන්න තමන්ගේ සහචරයෙක් කිව්වා. එයා ආයුධය ගෙනියන්න දෙන වෙලාවේ අර කුමාරයා වාඩි වෙලා හිටපු පුටුව තව පිරිසක් හොදනවා. දාසිගේ පුතා ඉඳගෙන හිටපු පුටුව කියලා. ඒක දැකලා අර සහචරයා ගිහිල්ලා කීවා මෙහෙම දෙයක් මං දැක්කා. ඒ වෙලාවේ කේන්ති ගත්තා. කවදා හරි මම රජ වෙයි. රජ වෙච්චාම මං සාක්‍යව සමූල ඝාතනය කරනවා කියලා හිතුවා කේන්තියට. කොසල් රජුරුවන්ගේ රාජ්‍ය විරුඩබට පැවරුණා. බලෙන් අරගෙන දුන්නා දීඝකාරායනය. කෙසේ වෙතත් කොසල් රජුරුව අම්බලමක මැරුණ. දීඝකාරායනය රාජ්‍ය කරගෙන ගියා. දීඝකාරායනය අරන් දුන්න රාජ්‍ය විරුඩබ කුමාරයා පවත්වගෙන ගියා ලාබාල වයසේ නමු. ඉතින් තමන්ට ශක්තියාවට පස්සේ කල්පනා කළා එදා මට ලොකු අවමානයක් කිරුවා සාක්කියෝ. මං සාක්කියෝ මරන්න ඕන කියලා. සේනා සංවිධානය කරගෙන සාක්්‍ය දේශයට යනවා. භාග්‍යතුන් වහන්සේ කාරණාව දැනගත්තා. පෙරමගට වැඩියා. භාග්‍යතුන් වහන්සේ පෙරමග මුණ ගැහිලා කරුණු කාරණා කතා කරලා විඩ්ඩපු කුමාරයා ආපහු ගියා. දෙවැනි දවසෙත් වැඩියා. තුන්වැනි දවසෙත් වැඩියා. හතරවෙනි දවසෙත් එනකොට භාග්‍යතුන් වහන්සේ බැලුවා මේකට හේතුවක් තියෙන්න ඕනේ. ආන් එදා දැක්කා සංසාරي කරගත් අකුසලයක් විපාක දෙන්න හදනවා සාක්කියන්ට. මොකක්ද ඒ සසර කරපු අකුසලේ? බොහොම ඈත සංසාරයේ දවසක මේ විස සහිත වැල් වගේක් තලලා මාළු ඉන්න වලකට දාලා මේ මාළු අල්ලන්න කරපු උපක්‍රමයක්. අර වැල් වල තියෙන විස නිසා මාළු ඔක්කොම අත්වි උඩාවා. ඒ මාළු ඔක්කොම ගොඩ දැම්මා. පුංචි පුංචිව මැරිලා ගියා. ගොඩ දාපු කට්ටියත් මැරෙනවා. අර විස නිසා තමයි මාළු අල්ලන්න පහසු. ආන් ඒ කරගත් අකුසල කර්මයේ තමයි මේ සමූල ඝාතනය වෙන්න විපාක දෙන්න ලෑස්ති වෙන්නේ. එතකොට ඒක සාක්කියන්ගේ කර්මයක්. ඒක නවත්තන්නත් බැරි නිසා භාග්‍යතුන් වහන්සේ වැඩියේ නැහැ. එදා භාග්‍යතුන් වහන්සේ හමු නොවිච්ච නිසා විරුඩබ ගිහිල්ලා ගඟේ මෙහා යුරේ කඳවුරු බැඳගත්ත සාක්‍ය දේශයට පහර දෙන්න. සාක්‍ය රජවරු දැන් දන්නෝ අපිව සමූල ඝාතනය කරන්න ඇවිල්ලා. හැබැයි කවදාවත්ම සාක්‍ය රජවරු සත්තු මරන්නේ නැහැ. දිවි හිමියෙන් සිල් රකින්න පිරිසක්. සාක්‍ය අය රකින්න සීලය මොකද්ද? අපිට නම් නිති පන්සිල්නේ. නමුත් භාග්‍යතුන් වහන්සේ සාක්‍යයන්ටත් පන්සිල් රකින්න කීවද? නෑ, සාක්‍යයන්ට පන්සිල් වලින් සෑහෙන්න දුන්නේ නෑ. ඒගොල්ලන්ගේ සීලය මොකද්ද? ඒගොල්ලෝ නිති අටසිල්. අපිට නිති පන්සිල්, සාක්‍යයන්ට නිති අටසිල්. ඉතින් සියලුම සාක්‍ය වංශිකයෝ නিত্য වූ අෂ්ටාංග සීලයයි සමාදන් වෙලා ඉන්නේ. කවදාවත් මේක කඩන්න යමන හේතුවක් නිසාවත්. ආන් ඒ හින්දා සාක්‍යෝ සත්තු මරන්නේ. ඒ හින්දා විරුඩබට මේ යුද්ධේ හරි පහසුයි. හැබැයි සාක්‍යත් එක්ක යුද්ධ කරන්න විරුද්ධවට පුළුවන් කමක් නැහැ. මේගොල්ලෝ යුද්ධ කළා නම් සිල් ගන්න කලින් මෙහෙම වෙන්න කලින් ඒගොල්ලෝ යුද්ධ කරන්න දක්ෂයි. දැනුත් දක්ෂයි. යුද්ධ කරන්නේ නැහැ. ඒඳ සාක්‍ය රජවරු තීරණය කළා අපි විරුද්ධව බය කරලා පන්නමු අපේ දරු පැටවගේ ජීවිත පවා ඉවර වෙනවනේ. එහෙම හිතලා ආවා යුද්ධෙට. එන්නේ සත්තු මරන්න නෙමෙයි, මිනිස්සු මරන්න නෙමෙයි. කොයි තරම් දක්ෂද කියන කාරණාව පැහැදිලි කරලා තියෙනවා. එහා ගඟේ එහා පැත්තේ ඉඳලා විදුලිපතිගේ සේනාවට විදිනවා ඊතල වලින්. සඳහන් කරන බලපුවහම අර වහිනෙකුට උඩ බලහම වැහි බින්දු වෙනවා වගේ සීමාවක් නැතුව එක දිගට එකක් පස්සේ එකක් සීසීකඩ ඊතල එනවා. විදුලිපති රජු බය වුණා. කතා කරලා කිව්වා "දුවමු දුවමු අපි" කියලා. ආංගේලයි පුරෝහිත බමුණ කතා කරලා කියනවා "මහරජේ දුවන්න එපා. කිසි දෙයකට බය වෙන්න එපා" කිව්වා. බය නොවී කොහොමද පේන්නේ නැද්ද වැස්සක් වී වැහි බින්දු වෙනවා වගේ ඊතලෙ ඉන්නේ කියලා. ආන්ගේ වෙලায় පුරোহিতය දන්නවා සාක්‍යව කවදාවත් ප්‍රාණඝාත කරන්නේ නැහැ කියලා. මහරජය හැරිලා බලන්න අපිත් එක්ක ආපු එක්කෙනෙක්වත් වැටිලා මැරිලාද කියලා. ඒ තරම් ඊතල වැක්කිරෙනවා ඇවිල්ලා. සඳහන් කරනවා මේ කම්පෙත් අස්සෙන් යනවා. බෙල්ල ළඟින් යනවා. අත් දෙක අස්සෙන් යනවා. එහෙමයි විදින්නේ මේ බය කරන්නේ. කම්පෙත් අස්සෙන් යනවා කොතනවත් තුවාල වෙන්නේ නැහැ. අත එල්ලගෙන ඉන්න අත් දෙක අස්සෙන් ඊතල යනවා. කකුල් අතරින් ඊතල යනවා. තුවාල වෙන්නේ නැහැ. මොන තරම් දක්ෂතාවයක් තියෙන්න ඕනේද වැස්සක වැහි බින්දු වෙනවා වගේ යන ඊතල මේ දාස් ගානකින් එක මිනිහෙකුගේ ඇඟේ සීරුමක්වත් නැති වෙන්නේ විදින්න කොයි තරම් යුද්ධයට දක්ෂද? එහෙමනම් මේගොල්ලෝ යුද්ධ කරන්න තීරණය කරා නම් විද්‍රවික පිරිසට හැරෙන්නවත් හම්බෙන්නේ නැහැ. රෝහිණී නදිය ගාව සාක්‍ය කෝලිය යුද්ධ වෙලාවේ ඒකනි සඳහන් කළේ. ඒ යුද්ධේ හරියට කෙරුණාන් සාක්‍ය වංශිකයෝ ඉවර වෙන්න ඉතුරු වෙන්නෙත් නැහැ. කෝලිය වංශිකයෝ ඉවර වෙන්නෙත් නැහැ. ඉතුරු වෙන්නෙත් නැහැ. අපි දන්න යුද්ධේ දින කවුරු හරි ඉතුරු වෙන්න බෑ. මේ යුද්ධේ හරියට කෙරුණාන් දෙගොල්ලම මැරෙනවා. මේ පැත්තේ ඉන්න අන්තිම පිරිස අර පැත්තේ ඉන්න අන්තිම පිරිස ඊතල ප්‍රහාරයක් උදාහරණයකට ඒ ඊතල මෙහෙන් එනකොට අර පිරිසත් ඊතල උදාහරණයක්. දෙගොල්ලෝ මරණ විදිහට යුද්ධ කරන්නේ හරි දක්ෂයි. ඉතින් ඒ නිසා විදුඩබ සාක්‍ය දේශයට ඇතුල් වෙලා එයා කැමැති කැමැති විදිහට සාක්‍යව සමුල ඝාතනය කළා. මොකද කිසිම ආයුධයක් අතර ගන්න නැහැ මේගොල්ලෝ. සඳහන් කරනවා කුස දරුවන් දරාගෙන ඉන්න අම්මලාගේ කුස කපලා දරුවා එළියට ඇදලා උඩට විසි කරලා කඩුවේ මුණ තැල්ලුවා කියලා කඩුවේ මිනෙන්ට. ඔය අතර බේරිච්ච පිරිසකුත් ඉන්නවා. ඒ අය බේරුනේ බොරු කියන්නෙත් නැහැ නේ සිල් රැකේවනේ. නමුත් දුවගෙන දුවගෙන ගිහලා උණගස් බදාගත්තා. ආන්ගෙවට කියනවා සම්ම්‍ය ප්‍රයෝග කියලා. උණගස් බදාගෙන ඉන්න හැබැයි මේ සාක්‍යෝ කියලා කියන අය විතරයි මරන්නේ. උණගස් බදාගෙන ඉන්න අය ගාවට ගිහිල්ලා අල්ලලා අහනවා "තෝත් සාක්‍යද" කියලා. උපක්‍රමයක් පාවිච්චි කළා. මේ ශාක නෙමේ මේ උණ. එතකොට අරගොල්ලෝ හිතුවා මම සාක්‍යෙක් නෙමේ කියලා කිව්වේ කියලා. නමුත් එයා කීවේ එහෙම නෙමෙයි. ඒක එතකොට බොරුවක් කියවිලා නෑ මේ ශාක නෙමෙයි මේ උණ. එහෙමයි කිව්වේ. මම සාක්‍යෙක් නෙමෙයි කියලා කිව්වේ නෑ. අන් ඒගොල්ල ඇතහැරියා. තව පිරිසක් දුවගෙන ගිහින් ලොකු තනකොළ පඳුරු බඳාගත්තා. ඒගොල්ල ගාවට ගිහිලා "උඹත් සාක්‍යද" කියලා අහනකොට "මේ ශාක නෙමෙයි මේ තෘණ" කියලා කිව්වා. පස්සේ ඒගොල්ල හැඳින්නුවා උණ ශාකයෝ සහ තෘණ ශාකයෝ කියලා. අරතරන් ලොකු ගෞරවයක් දුන්නේ නැහැ. මහානාම සාක්‍ය රජුරු මරන්න නැතුව අරගෙන යනවා. අරන් ගිහිල්ලා කල්පනා කරනවා දැන් අම්මට එකට ඉඳගෙන කන්න දුන්නේ නැහැ නේ කෑ වගේ පෙන්නලා රැවැට්ටුවානේ. එහෙනම් අද මගෙත් එක්ක ඉඳගෙන කන්න ඕනේ කියලා. මහානාම සාක්‍ය රජුරු කියනවා "කමක් නැහැ. කන්න නම් බැරි කමක් නැහැ. ඒ වුණාට ඉතින් අපේ සිරිතක් තියෙනවා කෑමට කලින් නානවා." එහෙම කියලා එහෙනම් නාවගෙන ඉන්න කිව්වා. ගඟ ගාවට එක ගියට පස්සේ කරි ලණුවක් බැඳගෙන තමන්ගේ මාපට ඇඟිල්ලේ කකුලේ මාපට ඇඟිල්ලේ ලණුවේ අනික් කෙරවලට දාගෙන ගඟට පැන්නා. තමන්ගේ ජීවිතේ තමන්ම නැති කරගත්ත විරුඩවත් එක්ක කෑම කණ්ඩ වෙනවා කියලා. ඉතින් මේ වාගේ අපූරු කතාවක් එතන දිගට තියෙනවා. ධර්ම දේශනාවට තියෙන අපිට බොහොම කෙටි වෙලාවක්. අපි මේ ගාථා රත්නේ ටිකක් සාකච්ඡා කරමු. සාක්‍ය දේශයේ සමූල ඝාතනය කරලා විරුඩ බහරි සතුටු වෙලා අචිරවති ගංයුරට ඇවිල්ල ජය පැම්බීල නිදාගත්ත දැන් සාක්්‍ය දේශයත් මගේ කියන හැඟින්නේ. හැබැයි අපි කතාවක් තියෙනවා, මැරෙන්ඩ වෙලා ඇවිල්ල නැත්තන් ගලේ ගෙහුවත් මරණ්ඩ බෑ කියල කතාවක් තියෙනවන්නේ. ඒක හුඟක් ඈතින්දල මේ ධර්මයත් එක්කම එන කතාවක්. දැන් අර ආපු කට්ටිය කොටසක් ගගේ වැල්ලි නිදාගත්ත, කොටසක් ගගේ උඩ නිදාගත්ත, ඉවුරේ නිදාගත්තා. දැන් මෙතන මැරෙන්ඩ පවතියෙන ඇත් ඉන්නවනි. ගගේ වැල්ලේ ඉන්නවා අද මැරෙන්ඩ තරන් හේතුවක් නැති අය. ආගේ කටීන තැගුලින් කඩියෝ මතුවෙන්ට පටන් ගත්තා. තැගේ ගොල්ලන්ට කඩිකනවා. අනේ වැල්ලි ඉන්ට බෑ කඩිකනවා කියලා මේ ගොල්ලු ගිල්ල ඉවරේ නිදාගත්තා. ඉවරේ ඉන්නවා අද දවසේ මැරෙන අය. ඒගොල්ලො ගවත් කඩි මතු වුණා. ඉවරේ ඉන්ට බෑ කඩිකනෝ කියලා ඒගොල්ලු ගිල වැල්ලි නිදාගත්තා. රජිරුවන්ට තොඳටම නින්ද ගියා. අචිරවති ගඟ මහරෑ දෙකුට තලාගෙන ගලාගෙනවා. ගගේ වැල්ලි නිදාගෙන හිටපු සියලු දෙනාම රජිරුවත් එක්කම අර්ගෙන යන්න ගියා. සාගරයටම ගිනිච්චා. ගොඩ වෙලා හිටපුයි බේරුණා. බුදුරජාණන් වහන්සේ මේ කාරණාව ආරංචි වුණා. ආංගේ වෙලා තමයි මේ ගාථාව භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ. පුප්පානි හේව පච්චිනන්තං ව්‍යාසත්ත මනසං නරං සුත්තංගාමම් මහෝගෝව මච්චු ආදාය ගච්ඡති. පුප්පානි හේව පචිනන්තං. පිනතුනි මේ මල් නෙලලා ක්‍රැස් කරන අය, මල් නෙලාගන්ඩ මල් උයනට ගියහම ඒගොල්ලන්ට හිතාගන්ඩ බැරුව යනවා මොන මල්ද නෙලන්නේ කියලා. ඇයි හැම ගහේම ලස්සනට මල් පිපිලා. මේ ගහගාවට ගෙහෙල්ලා වටේට කැරකිලා අනිත් පැත්ත බලනකොට නෑ ඊට වඩා අර ගහේ මල් ලස්සනයි. එතන ගිහින් බලනකොට තව ගහක මල් ලස්සන. හිතන්නකො අක්කර ගානක් මේ විදිහට මල් පිපිලා තියෙනකොට මෙයාට හරි අමාරුයි මල් තෝරන්න. එහින්ද මෙතන ඉඳලා බලනකොට අතන ලස්සනයි. ආන්ගේ කාරණාව නිසා මල් ගහක් ගානේ ඇවිද ඇවිද කාලෙ වෙනවා. අපිටත් බඩු ගන්න ගියහමත් ඔය වැඩි වෙනවා. හිතල බලනකොට ඇඳුම් තෝරන්න ගියහම මේ අල්මාරියේ තියෙන ඇඳුම් ටික ඇදලා ඇදලා බලහම අපිට පේනවා මීට වඩා එහා කඩේ ඇඳුම් හොඳයි වාගේ කියලා. මෙතන බැනුම් අහා ඒ කඩේට යනවා. එතනත් තෝර තෝර ඉන්නකොට හිතනවා නෑ ඊට වඩා අතන හොඳයි කියලා. ඉතින් හිතන්න කොහොම තෝරලා තෝරලා කොහොමරි අන්තිමට ඇඳුම් ගන්නවා. ගෙදර ගිහිල්ලත් ඔය ඕක අඳිනවා. දැන් හිතන්නකො එහෙම ගෙනල්ලා ඇඳලා සතුටු වුණාද කවුරුවත් කියලා. ආන් එතකොට හිතෙනවා අපරාදී. අර ඉස්සරලම කඩින් මන් තෝරගත්ත ෂර්ට් එක නම් ඊට වඩා හොඳයි කියලා මට හිතෙනවා. දැන් එතකොට සෑහීමක් නෑ. ඒකේපා 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 කියලා දාලාවා. සෑහීමක් නෑ. එලවලු ගන්න පොලට ගියහමත් ඔහොමමයි. සෙරෙප්පු ගන්න කඩේට ගියහමත් ඔහොමමයි. අර එකම ජාතියේ එකම විදිහට එව්වා මහ ගොඩාක් තියෙන කෝකින් ගණ්ඩද කියලා අපිට හිතා ගණ්ඩ බැරුව යන ඇයි ඒක තමා අපේ තණ්හාවේ තණ්හාවේ හැටි. මල්කාරයටත් වෙලා තියෙන්නේ එකමයි. ඉතින් මේ මල්කාරය ආශ්‍රය කරගෙන මේ කතාව බොහෝම දිගට අපිට සාකච්ඡා කරන්න පුළුවන්. මෙයා සෑහීමකට පත්තේ නෑනි දැම් මල් ගස් ගාව. එහෙම බලබලා 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 යනවා දැම් මෙයා මල් ගස් වටීම. අන්තිමට මෙව මේ ස්වාභාවික මල්ලිද ඉර හැරීගෙනෙන්ට කිට්ට වෙනකොට මල්ලුල් ලස්සන නැතුව ටික ටික පරවෙන්ට ගන්නවා. දැ මෙයාට කාලි හුඟක් පහු වුණා. දැම් මල් කඩාගෙන ගෙදර ගිහිල්ලා මාල හදාගෙන කවද්ද පොලට යන්නේ මල් මාල විකුණන්ඩ. එතකොට පොලට යනකොට දෙක තුන වෙනවා. එතකොට මල්ලොල පිති කඩා වැටිලා ඒ මල් මාල එල්ලලා තිබ්බට වැඩියෙන් කවුරුවත් ඉල්ලන්ඩෙන්නේ ඉල්ලන්ඩෙන්නේ නෑ. ලොකු මිලකට විකුණන්ඩක් බෑ. දැබාටකු තන්හාාව හින්ද විච්ච දෙයක්. තැඟතුට ඔය කාරණාව තමයි පින්නතින අපිටත් වෙලා තියන්නේ. භාගිතුන් වහස මෙතන ගලපන්ඩ හදන මේ කපුරුවට තැන් ඔබයි මමයි මෙතනදී ඔබත් මමත් අපි ඔක්කොමත් මල්කාරයු. එතකට කෝ අපේ මල්වත්ත ඒක තමයි අපි ඉපදිලා ඉන්න මේ සමාජයේ මේ ලෝකෙ තමයි මල්වත්ත. මේක මල්වත්ත නම් මම මල්කාරයෙක් නම් කෝ මට කඩන්න මල්. ආන් ඒකට උත්තරයක් භාග්‍යතුන් වහන්සේ දෙනවා. මේ ලෝකෙ හැම තැනම පංචකාම කියන ගස්වල මල් පිපිලා. ඇහැපිනවන දේවල්, කනපිනවන දේවල්, කයපිනවන දේවල්, නහයපිනවන දේවල්, දිවපිනවන දේවල් හැම තැනම තියෙනවා. ආං ඒක හින්දා අපේ ජීවිතවල නිමාවක් නෑ. යමක් හම්බ වුණාට, එකතු කළාට, අරගත්තට, රැස් කළාට අපිට ඇති වුණේ නෑ. ඒ නිසා සුමානෙන් සුමානෙට, මාසෙන් මාසෙට, මාස පහෙන් හයෙන් පහෙන් හයින් මාරුකර කර මාරුකර කර දැන් මීට වඩා අලුත් එකක් ඇවිල්ලා තියෙනවා, ඊට වඩා අලුත් එකක් ඇවිල්ලා තියෙනවා, දැන් මීට වඩා හොඳ එකක් ඇවිල්ලා තියෙනවා, මෙහෙම කී කියා මෙහෙම කී කියා දැන් අපි ඒ උස්සේ යනවා. චූටි චූටි වෙනස්කම් වෙවි එව්වත් අලුත් අලුත් විදිහට ඇවිල්ලා තියෙනවා. හැබැයි චූටි චූටි වෙනස්කම් වුණාට මිලෙන් ගොඩාක් අධික වෙලා. දැන් එතකොට එව්ව ගන්න අපිට මිල මුදල් ඕනේ. ආන් ඒ හින්දා අපි මුදල් හොයන්නේ සීමාවක් නැති මහාර්ගලයක යෙදිලා ඉන්නවා. ඒකට දවල් කියලා ප්‍රශ්නයක් නැහැ. රෑ කියලා ભેදයක් නැහැ. කෑවද බීවද කියලා ભેදයක් නැහැ. අසනීපද කියලා කාරණාවක් නැහැ. හැම එකක්ම සම්පූර්ණ කරගන්න මුදල කියන්නේ මේ ද්‍රව්‍ය හොයාගන්න ඕනේ වෙච්ච නිසා රෑ දවල් නැතුව අපි වෙහෙසෙන්න පටන් අරගෙන තියෙනවා. ආන්ගේ අවශ්‍යතාවල් ටික සම්පූර්ණ කරගන්න ඕනේ. අරය ගත්තට වඩා අපිට ලොකු එකක් ඕනේ. එයාලට වඩා අපිට ලොකු ගයක් ඕනේ. ඒගොල්ලන්ට වඩා අපිට හොඳ වාහනයක් ඕනේ. මේ සිද්ධිය නිසා අපිට බැරි වුණා ජීවිතයේ කුසල් දහම් රැස් කරන පැත්තට හැරෙන්න. අපි එක දිගටම යන්තර වාගේ හොයන්න පටන් අරගෙන ඒ එකිනෙකා එකිනෙකා පරේමෙන් ඉහළට යන්න. දැන් ඔහොම ඔහොම කරගෙන යනකොට අපිත් වයස ටික ටික ගෙවෙන්න පටන් ගන්නවා. අපිට තේරුන්නේ නැහැ ඒක. දැන් මට කොච්චර වයසද කියලා. ඒක තේරුම් ගන්න අපි උත්සාහ කළෙත් නැහැ. හැබැයි අපිට හොඳට මතකයි අවුරුද්දක් ගෙවිලා අවුරුද්දක් කෙනෙකුට එහෙම නැත්තම් අපි කියන්නේ උපන්දිනිය කියලා. ආන්ගේ දාට හොඳට මතකයි. හොඳට මතක වුණාට මේ විඳගෙන යන දුක්ඛන්දරාව පිළිබඳව තේරෙන්නේ නැහැ. විඳින්නේ දුකක්. ඒක කොයිතරම් දුකක්ද කියන කාරණාවවත් තේරෙන්නේ නැහැ. ඒ දුකම ප්‍රත්‍යක්ෂ කරගෙන විඳගෙන යනවා. අවුරුද්දක් ගෙවිලා අවුරුද්දක් ඇවිල්ලා උපන්දිනිය දවස් වෙනකොට එදාට අපි ගොඩාක් සතුටු වෙනවා. එදාට සාද පවත්වනවා. මේ আদি නොඑක් දේවල් නටනවා, ගයනවා, වයනවා. මේ මම දුක බාරගත්ත දවස කියලා තේරුන්නේ නැහැ. මේ පංචස්කන්ධය අරගෙන මේකට මොන තරම් ලෙඩ හැදෙනවද? ආන් ඒ සීමාවක් නැති 890ක් ව්‍යාධි 990ක් රෝග වලින් පිරිච්ච. ඊටාම පිළිකුල් සහගත රෝගත් හැදෙනවා. හරි භයානක රෝගත් හැදෙනවා. හිතන්නවත් කැමති නැති ආකාරයේ රෝගත් හැදෙනවා. එවන් වූ පංචස්කන්ධයක් දරාගෙන ඒක මට ලැබිච්ච දවස ගැන සිහිපත් කර කර අපි සතුටු වෙනවා. නමුත් හිතන්නකෝ අපිට පිළිකාවක් හැදිලා. අපි අවුරුදු දෙකක් ජීවත් වෙනවා පිළිකාව හැදිලා. මට හොඳට මතකයි පිළිකාව දැනගත්ත දවස. එතකොට දැන් ඊළඟ අවුරුද්ද එනකොට දැන් පිළිකාව මම දැනගෙන අවුරුද්දයි. අහවල් අවුරුද්දේ අහවල් මාසේ අහවල් දවසේ තමයි මම මේ පිළිකාවක් මට තියෙනවා කියලා දැනගත්තේ. දැන් මේ අවුරුද්දේ ඒ මාසේ ඒ දවස් වෙනකොට පිළිකාව හැදිච්ච බව දැනගෙන අවුරුද්දයි. දැන් එදාටත් අපි කේක් කපනවාද පිළිකාවක් හැදිලා මට අවුරුද්දයි කියලා. එදාට කොයිතරම් පශ්චත්තාපයටපත් වෙනවද? ඒ පිළිකාව හැදුනෙත් මේ කයටමයි. හැබැයි ඒ කයට හැදිච්ච එක පිළිකාවක්. නමුත් මේක එක රෝගයක්ද තියෙන්නේ? ආන් ඒ නිසා 890ක් ව්‍යාධි. 990ක් රෝග. මෙහෙන් පිළිකාවකුත් හැදිලා. ආහාරෙන් වකුගඩුවකුත් නරක් වෙලා ඒකට බොන බෙහෙත්වල සැරට. දැන් තව ටිකක් බෙහෙත් බීගෙන යද්දී ඒකෙන් අක්මාවත් ඉදිමිලා. මේ එක ප්‍රශ්නයක් හින්දා ප්‍රශ්න වැලක් හැදිලා. දැන් ඒ ඔක්කොම හම්බුනේ මේ උපාදානස්කන්ධයෙන් හින්දා. දැන් ඒක ගැන කල්පනාවක් නැතුව ඒක ඇති වෙච්ච දවසේ අපි සාද පවත්වනවා. එහෙනම් දුකෙන් දුක දකින්න ඕනේ. එතකොටයි මේක වැටහෙන්නේ. මේ උපාදානස්කන්ධය හම්බෙලා දැන් විඳින්නේ දුක. ඒ දුක ඇතුලේ දුක හැම වෙලාවෙම දැක්කොත් අපිට මේක තේරුම් ගන්න හරි ලේසියි. ඒක තේරුම් නොගෙන අපි දුක්ඛ සත්‍ය හොයන්න ගියාට අපිට ඒක වැටහෙන්නේ නැහැ. එහෙනම් පංචකාම කියන ගස්වල හැමතැනම මල් පිපිලා ඇස්පිනවන දේවල්, කම්පිනවන දේවල් ඒවා වටේට අපි ඇවිද 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 ඉන්නවා අපේ කාලෙ ගෙවෙනවා. දන්නේම නැහැ. දැන් හැබැයි එතකොට අර කයේ තිබිච්ච රෝගත් උත්සන්න වෙලා තියෙන්නේ. ආන් ඒ උත්සන්න වෙච්ච රෝග එන්ඩෙන්ඩ වැඩි වෙනවා. ඒ රෝග වැඩිවෙවී වැඩිවෙවී තියෙනවා. දැන් මට පින් කරන්න පුළුවන්ද? දැන් මට සිද්ධ වෙලා තියෙනවා හරි හම්බ කරන එක පැත්තක තියලා රෝග ටිකට ප්‍රතිකාර කර කර ඉන්න. හිතනවා මේ ටික ඉවර වෙලා මේ ටික ඉවරලා මේ ටික ඉවරලා පින්කමක් දහමක් කරගන්නවා කියලා. නමුත් ආයෙ පින්කම් ගහන් කරන්න අපිට අවස්ථාවක් එන්නේ එන්නේ නැහැ මේ රෝග හින්දා. එතකොට අර මල් වලින් දැට මොකද වුනේ? එයා මල් ගස් වටේ ඇවිද ඇවිද ඉඳලා පරවෙන්න එන්න ආසන්න මල් කඩාගෙන ගිහිල්ලා විකුණන්න හැදුවට එයා කවදාවත් සතුටු වුණේ නැහැ. ආන් ඒ වාගේ මේ ජීවිතෙන් හැබෑ ප්‍රයෝජනයක් ලබාගෙන ලැබිච්ච ශ්‍රේෂ්ඨ මනුස්ස ජීවිතයක්, උතුම් බුද්ධාන්තරයක්, නිරෝගී ඌෂණ සම්පත් ඒව පාවිච්චි කළ ප්‍රයෝජන ගත්තේ නැහැ. සතුටු වෙන්න පුළුවන් ජීවිතයක් ගොඩ නැගුවේ නැහැ. මැරෙන වෙලාවට හිතන්න යමක් ඉතුරු කරගත්තේ නැහැ. ආන් ඒ හින්දා අපි මරණය ආසන්න වෙන්න ආසන්න වෙන්න දුක් වෙනවා ඒ පිළිබඳව. අපි අතින් අනුන්ට නොකිය අපි කරගත්ත බොහෝ වැරදි තියෙනවා. අපි හැමෝම ගාව පෞද්ගලික වෙච්ච දේවල් තියෙනවා. ඒව කාටවත් කීවෙ නැහැ කියන්නත් බෑ. දැන් එව්වත් හිතට නැගිලා ඒ පිළිබඳවත් ලොකු වේදනාවක් තියෙනවා. කටයුතු කරගන්න බැරි වෙච්ච ගැන වේදනාවකුත්, රැස් කරගත් අකුසල් පිළිබඳවත් දැඩි වේදනාවකුත් තියෙනවා. දැන් කාටවත් අපිට කියන්න දෙයක් නෑ අපේ ජීවිතෙන්. ඒනට භාග්‍යතුන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට නම් උපදේශයක් දුන්නා. අන්තිම මොහොතේ කෙනෙක් යමක් ඇහුවොත් උත්තර නැතුව පවත්වෙන්න එපා කියලා. උත්තරයක් තියෙන්න ඕනේ දෙන්න. මේ කාරණාව පැහැදිලි කරපු තැන එක ස්වාමීන් වහන්සේ නමක් බොහොම වයෝවෘද්ධයි. ස්වාමීන් වහන්සේ දැන් අපවත් වෙන්න ළඟයි. මිනිස්සුන්ගේ කල්පනාව උන්වහන්සේ රහතන් වහන්සේ නමක් කියලා. ඒ තරම් හොඳට උන්වහන්සේ සිල් ගුණ ආරක්ෂා කරපු කෙනෙක්. හරිම ප්‍රසිද්ධයි. ඒ හින්දා මිනිස්සු හරි කැමති පිරිනුවම් පාන්න කලින් වැඳ ගන්නට. දැන් මිනිස්සුන්ගේ කල්පනාව රහත් වෙලා කියලානේ. උන්වහන්සේ රහත් වෙලා නැහැ. දොළොස් යොදුනක් එක දිගටම මිනිස්සු එකතු වෙලා පෝලිම වාගේ වැඳ ගන්නට. විහාරින් අනික් ස්වාමින් වහන්සේලා ගිහිල් ඇහුවා, ස්වාමීනි මේ තරම් දිගට මිනිස්සු එකතු වෙලා ඔබ වහන්සේ රහතන් වහන්සේ නමක් කියලා වන්දනා කරගන්න. ස්වාමීනි මේ මිනිස්සු අපෙන් ඇහුවොත් හැබෑවටම ස්වාමින් වහන්සේ රහත් වෙලා නේද කියලා. මොකද්ද ස්වාමීනි අපි කියන්නේ? අපිට දැන්වත් කියන්න ඔබ වහන්සේ රහත් වෙලාද නැද්ද කියලා. ආන් ඒ වෙලාවේ සඳහන් කළා නෑ ආයුෂ්මතුල්ලා, මම ලබාගත් කිසිම ඵලයක් නෑ කියලා. දැන් අර ස්වාමීන් වහන්සේලේ කල්පනාව මොකද්ද අපි දැන් කියන්නේ? ස්වාමීනි මොකද්ද අපි කියන්නේ? මේ මිනිස්සු ඔක්කොම ඉන්නේ රහතන් වහන්සේට වඳින්න. එහෙමද කියලා ඇහුවා. එහෙමනම් මම නැගිටවන්නකෝ ටිකක්. ඒ කියන්නේ දැන් ඇඳේ ඉඳගන්නවත් බැරි තැන ඉන්නේ. ස්වාමීන් වහන්සේලා අල්ලලා උන්වහන්සේ නැගිටෙව්වා. නැගිටවල හේතු කිරුවා. එහෙනම් ආයුෂ්මතුල්ලා ওই දොර ටිකක් අඩවල් කරගෙන එළියට යන්න කිව්වා. උන්වහන්සේලා දොර අඩවල් කරගෙන එළියට යනවත් එක්කම ස්වාමීන් වහන්සේ අහුරක් ගැහුවා. එතකොට මාර ස්වාමීන් වහන්සේ ආපහු හැරිලා ආවයි කියලා බලන්න. දැන් හරි ආයුෂ්මතුනි. දැන් මේ මිනිස්සු ඔක්කොටම කියන්න මං රහත් වෙලා කියලා. රහතන් වහන්සේ නමක් Taman කවුද කියලා කියන්නේ නැහැ. හැබැයි අන්තිම වෙලාවේ කියන්න අයිතියක් තියෙනවා. මොකද එයින් පස්සේ උන්වහන්සේ ලබන්න දෙයක් නැහැනේ අන්තිම වෙලාවේ. එහෙනම් අන්තිම වෙලාවේ කියන්න පුළුවන්. ඒ නිසා කියලා දැන් කියන්න. ඒගොල්ලෝ බලාපොරොත්තුෙන් එන්නේ කාට වඳින්නද? ඒ බලාපොරොත්තු සම්පූර්ණයි කියලා. ආංගීල ආර ස්වාමීන් වහන්සේ ලොක්කට මහා පුදුමයි. සදහන් කළා ස්වාමීනි පුදුමයි ඔබ වහන්සේ ගැන. නෑ මම මේ රහත් වෙච්ච ගැන ඔගොල්ලෝ පුදුම වෙන්න එපා. මේකට නෙමෙයි පුදුම වෙන්න ඕනේ. යම් දවසක මගේ ගුරුවරයා මගේ කරේ සිවුරු පටිය බැඳද පැවිදි කරන්න. ආන් එදා සිවුරු ටික මගේ කරේ දාපු දවස ඉඳලා අද මේ මොහොත වෙනකන් සිහිය ප්‍රඥාව නැතුව මම කරාපු එකම වැඩක්වත් නැහැ. මේ මුළු ජීවිතේම සිහියෙන් ප්‍රඥාවෙන් මං ගෙවාපු එක ගැනයි පුදුම වෙන්න ඕනේ. රහත් වෙච්ච කෙනා නෙමෙයි. ආයුෂ්මතුල්ලා මං එතෙන්ට කලින් ආවේ නැත්තේ මගේ තිබ්බ විශේෂ බලාපොරොත්තුවක්. දවසක බුදුරජාණන් වහන්සේ නමක් සියසින් දැකලා පිරිනුවම් පාන්න මට ඕනෙකම තිබ්බා. මං ඒ නිසා මගේ ජීවිතයේ ප්‍රාර්ථනාවක් තියාගෙන හිටියා. මේ සිහියෙන් ප්‍රඥාවෙන් මගේ මහනකම රැකගෙන මෛත්‍රී භාග්‍යතුන් වහන්සේ දැකලාමයි පිරිනුවම් පාන්නේ කියලා. නමුත් අද මේ මිනිසුන්ට උත්තරයක් දෙන්න ඕන ඔබ වහන්සේලාට. ඒ හින්දා මම මෙතනින්ම සසර කෙරවල කරගත්තා. දසධම්ම සූත්‍රය කියලා සූත්‍රයක් තියෙනවා පිරිත් පොතේ. ඒක භික්ෂුන් වහන්සේලාට පාඩම් කරගන්න තියෙන සූත්‍රයක්. ගිහියයි පාඩම් කෙරුවා කියලා එක කිසි වරදක් නැහැ. නමුත් භික්ෂු ජීවිතයක් හැදෙන්න ඕනේ හැටි තමයි ඒ සූත්‍රයේ තියෙන්නේ. ආන් ඒ සූත්‍රයෙන් උත්තර දෙනවා. එවන් අවස්ථාවක මිනිස්සු යහුවොත් ප්‍රශ්නයක් ඔබ වහන්සේලා ගාව යම් කිසි අධිගමයක් තියෙනවද? එතෙන්ට යන්න පුළුවන් ක්‍රමයක් සකස් කරගෙන තියෙනවද? මෙතෙක් ලබාගත් ඵලයක් තියෙනවද? මේ ජීවිතේ එහෙම එකක් නැහැ කියලා කියන්නේ නම් ඉන්න එපා කියලා. ඒකේ තරම් හොඳ නැහැ කියලා. එහෙනම් අපිටත් යම් දවසක මරණයත් එක්ක වයෝවෘද වෙලා අසරණ වෙන්න අසරණ වෙන්න හිත හිතා සතුටු වෙන්න පුළුවන් යමක් අපි ගාව තියෙන්න ඕනේ. අපි රැස් කරගත්ත යම් කුසල ධර්මයක් තියෙන්න ඕනේ. ආන් ඒ කුසල කර්මයෙන් අකුසල කර්මයන් ඈත් කරගෙන සුගතිගාමී ජීවිතයක් හොයාගන්න පුළුවන් ශක්තිය මතු කරගන්න පුළුවන් උතුම් තැනක ඇවිල්ලා අපි ඉපදිලා ඉන්නවා. මනුස්ස ජීවිතයක් හම්බ වෙලා, බුද්ධාන්තරයක් හම්බ වෙලා, ෂණ සම්පත් හොඳටම ලැබිලා, ඒ විතරක් නෙමෙයි මේ ලෝකේ බොහෝ මිනිසුන් අතර වෙන වෙන අන්‍ය ලබ්ධීන් පිළිගන්න ජාතීන් කොච්චර ඉන්නවද? අපිත් එහෙම තැනක ඉපදුනා නම් අපිත් සදාකාලික මිත්‍යා දෘෂ්ටිකයි. නමුත් ඒ අයට වඩා වෙනම බොහෝ කුසල් රැස් කරගත්ත නිසා අද එවන් තැනකින් මිදිලා ඇවිල්ලා අපි මේ සම්මාදිට්ඨික තැනක ඉපදිලා. ඒ කියන්නේ බෞද්ධ යැයි සම්මත පරිසරයකට අපි ඇවිල්ලා. ආන් එතෙන්ට එන්නමත් ලොකු භාග්‍යයක් තිබුණා. නැත්තම් අපි මිත්‍යා දෘෂ්ටිකවමයි ඉපදෙන්නේ. අපි මිත්‍යා දෘෂ්ටික උන්නේ ඇයි හින්දා? දැන් ජීවිතේ ජීවත් කරන කාලේ අපිට මිත්‍යා දෘෂ්ටික වෙන්න අවස්ථා වුණ තරම් තියෙනවා. හැබැයි එහෙම නොවි ලැබිච්ච ජීවිතෙන් ප්‍රයෝජන ගන්න ඕනේ. මේ සංසාරයෙන් එතරට යන්න ওই සියලු දෙනාටම දවසක අවස්ථාවක් එනවා. හැබැයි ඒක කවදද කියලා දන්නේ නැහැ. ඒ නිසා අනවරාග්ද සංසාරී තරම් දුක් විඳින්න වෙනවා. මේ සංසාරී කොයි තරම්නම් භයානකද? අද අපේ අම්මා ඊළඟ භවයේ ඇය වෙනම හම්බ වෙනවා. ඇය මුවැත්තියක් වෙනවා. පුතා කොටියෙක් වෙනවා. එදාට අම්මා මරාගෙන කනවා. එහෙමයි මේ සංසාර ගමනේ හැටි. චූල ධර්මපාල ජාතකේ මහරජුරුවන්ගේ බිසව චුල්ල නන්ද ජාතකයට එනකොට වැඳිරියක් මහරජුරුව වැද්දි. එතකොට වැද්දා එදාට දුනුදිය ඇදගෙන සූදානම් වෙන්නේ වැඳිරිට විඳින්ද. එදා බිරිඳ අද මරාගෙන කන්න ලැස්ති වෙන්නේ ඒ බිරිඳමයි. රජුරුව වැද්දෙක් වෙලා බිරිඳ වැඳිරියක් වෙලා මේ සසරි හැටි. ඉතින් එහෙම අද අම්මේ කියන කෙනා කී කාලයක් ඔබයි මමයි මරාගෙන කන්න ඇත්ද? ඇය මමත් කන්න ඇති, මම ඇයත් කන්න ඇති. එහෙම ගෙවිගෙන යන සංසාරික රැස් කරගත්ත මහ කුසල සම්පත්තියක් නිසයි මේ ජීවිතය අපිට හම්බුනේ. ඔය අතර සතර අපායේ අපි කොයි තරම් නිරේවල් වල ප්‍රේත ලෝකවල ඉපදිලා අනන්ත දුක් විඳින්නේ නැද්ද? මෙවන් උතුම් තෝතැන්නකට ඇවිල්ලා ආයෙත් ජීවිතේ පල්ලෙහැට ගලාගෙන යන තැනටපත් කරන්න පුළුවන් නම් මේ බුද්ධාන්තරයෙන් අපි ලබාගත් දෙයක් නැතු වෙනවා. ආන් ඒ නිසා ශ්‍රේෂ්ඨ බෞද්ධයෙක් වෙන්න පුළුවන් සම්මා දිට්ඨික ජීවිතයක් ලබාගත් අපි මරණාසන්න වෙනකොට නිකම්ම හිස් අතින් මැරෙන්නේ නැති වෙන්න අඩුම තරමේ තමන්ගේ හිතින් අපෙන් වෙන කවුරුවත් ඇවිල්ලා මුකුත් අහන එකක් නැහැ. නමුත් අපේ හිත අපෙන් ප්‍රශ්නයක් අහනවා. ඔබ මිනිහෙක් වෙලා නිරෝගී පුද්ගලයෙක් වෙලා බෞද්ධයයි සම්මත පෞලක ඉපදිලා මොනවද ඔබ කරගත්තේ කියලා හිත අපෙන් ඇහුවා. ඒකට දෙන්න හොඳ උත්තරයක් අපි ගාව හදාගෙන තියෙන්න ඕනේ. ආන් ඒ සඳහා අපි හැම වෙලාවෙම හිත යොමු කරන්න ඕනේ. ඒ සඳහා මේ ජීවිතයේ හොඳ මෙහෙයුමක් තියාගන්න ඕනේ. එදාට ජීවිතයේ ජයග්‍රහණය කරපු පුජ්‍යලේ පංචකාම සම්පත් දවසින් දවස දවසින් දවස අපි නොහිතන පැත්තෙන් දියුණු වෙවි යනවා. ඒක තමයි මායාවේ ලෝකේ හැටි. මායාව මේ දේවල් නිර්මාණය කරලා තියෙන්නේ අපි මෙතන ඇදලා බැඳලා තියාගන්නමයි. නොඑක් උපකරණ නොඑක් දේවල් ඒ සඳහාමයි. විද්‍යුත් උපකරණ තියෙනවා. ඒවා බොහොම පහසුකම් අපිට සලස්සලා තියෙනවා. ඒ වගේම බොහොම අපිට ප්‍රයෝජන තියෙනවා. හොඳ පැත්තට නරක පැත්තටත් ඒ වගේම ප්‍රයෝජන තියෙනවා. හොඳ දෙයක් ඇයි පිල්ලං ගහන මොහොතකින් අන්තර්ජාලය වගේ දේවල්ලින් අපි ලබාගන්නවා වගේම ඒ මොහොතේම ඒ විදිහටම නරක දේවලු තේඔස්සේ අපිට ගලාගෙනට පුළුවන්. ඒක ඇතුළේ සතරපායට යන්න ඕන දේවලුත් තියෙනවා, සුගතියට යන්න ඕන දේවලුත් තියෙනවා. අපි පංචකාමයට හරි බරයි. සත්‍යයා ස්වභාවයෙන්ම කාමයට පාපයට රාගයට බර නිසා අපි වැඩියෙන් මැදිලා යන්නේ හොඳ පැත්තට නෙමෙයි නරක පැත්තට. එතකොට ඒකත් මායාවේ ලෝකේ තවත් එක ප්‍රතිඵලයක්. බොහොම ඉක්මන් බොහොම වේගවත් හරි පහසුයි. හැබැයි ඒ පහසුව මේ ලෝකේ හුඟක් දේවල් දිනු කරගන්න පහසු වුණා වගේ නිරයට යන මගත් බොහොම ලේසියෙන් පහසුවෙන් සම්පූර්ණ කරවන්න කටයුතු කරලා තියෙනවා. ඉතින් ඒ නිසා අපි ඔය ඕන දෙයක් ගත්තාම අපි කියමු දුරකථනයක්ම කියලා. අද හොඳ දුරකථනයක් පාවිච්චි කරන කෙනෙක් තව මාස කීපයක් යනකොට එයාට කියනවා මේ වර්ගයේ අලුත් එක ඇවිල්ලා තියෙනවා. එයා උත්සාහ කරන්නේ එතෙන්ට. ඊළඟට එහෙම, ඊළඟට එහෙම. නමුත් ඒත් එක්ක මේ අපේ ජීවිතෙත් අභාවයට අභාවයට යන්න තියෙන පැත්ත වේගෙන් වේගෙන් වැඩි වෙමින් පවතිනවා. එතකොට මේ මායාවේ ලෝක නිර්මාණ මේ තියෙන දවසින් දවස අවශ්‍යතාවයට හරියන්ඩ නිර්මාණය වෙවි වෙනවා. අපිට ලද සම්පත්තිකෙන් සෑහීමකටපත් වෙලා එයින් ප්‍රයෝජන අරගෙන අනික් පැත්තට යා යුතුයි කියන කාරණාවට අපි ගමන් කරන්නේ නැතුව හැම වෙලාවෙම පංචකාමයේ පැත්තටම බර වෙවි ඉන්නවා. ඒ නිසා මේකෙන් ගැලවෙන එක හරි අමාරුයි. නමුත් ප්‍රඥාවන්තයා, වීරයවන්තයා මනාව මේකෙන් එතරයන්ඩ උත්සාහ කරනවා. ව්‍යාසත්ත මනසං නරං එතන සඳහන් කරනවා ඇලුණු සිතය කොහෙද ඇලුනේ, පස්කම් ගුණෙහි මෙලිච්ච හිත. ව්‍යාසත්ත මනසං නරං කිව්වේ ඒකයි. අපේ හිත හැම වෙලාවෙම පංචකාමයට මැලෙනවා. ආන් ඒ නිසා භාග්‍යතුන් වහන්සේ දහම් දේශනා කළේ එහි ආදීනවෙම දකින්ට. අපි සඳහන් කළානේ ධම්මචේතිය සූත්‍රය පිළිබඳව. ධම්මචේතිය සූත්‍රයේ එක තැනක කොසල් රජුරුව බුදුරජාණන් වහන්සේ ළඟ කියනවා ස්වාමීනි මම දැකලා තියෙනවා අවුරුදු 35ක් 40ක් 45ක් එක දිගට බඹසර ජීවිත ගත කරපු අය. අවුරුදු 30ක් 40ක් ගිහිල්ලා ඒ ජීවිතෙන් මිදිලා ගිහිලා කාමක ජීවිත ගත කරනවා. අවුරුදු 30 40ක් බඹසර වැසුවා. ඒ කියන්නේ දැන් ඒ බ්‍රහ්මචර්යාවෙන් ඒගොල්ලෝ සෑහීමකටපත් වෙලාද? සතුටු වෙලාද? දියුණු වෙලාද? නෑ, එතන ඉඳලා තියෙන හිරගියක ඉන්නවා වගේ. තමන් සංගමයක් අරගෙන නෑ. ඊළඟට අනිත් පැත්ත ගලපනවා. ස්වාමීනි මේ ශාසනේ මම දැක්කේ නෑ එහෙම පිරිසක්. නিত্য වශයෙන් සැබෑවටම සිල් සමාදන් වෙලා හරියටම බ්‍රහ්මචර්ය සීලය ආරක්ෂා කරගෙන පෝෂණය කරගෙන සංසාරයෙන් එතර යන්න පාර හදාගෙන සසර බිය දැකදක ජීවත් වෙන පිරිසක් මම මේ ශාසනය තුළ ස්වාමීන් වහන්සේ දැක්කේ. අර එක තැනක සඳහන් කරනවා මිගභූත ජාතක කතාව. ධර්මාශෝක රජුරුවන්ගේ මල්ලි මේ මෝ වගේක් කැලෑවේ වැවිච්ච තනකොළ කාලා ගලාගෙන යන ඇලේ වතුර ටික බීලා තනකොළත් හම්බුනේ නිකන්, වතුර හම්බුනේත් නිකන්. හැබැයි කෑවේ තනකොළනේ. තනකොළ කාලා පිට්ටනියට පැනලා පෙරලි පෙරලි සෙල්ලම් කරනවා. නිකන් හම්බෙච්ච තනකොළ ටිකයි, නිකන් හම්බෙච්ච වතුර ටිකයි. මේක බලාගෙන තිස්ස කුමාරයාට හිතෙනවා මේ දවස්වල අපේ අයියා තෙල් ගිතෙල් දාලා බොහොම හොඳට රසට පිළියෙල කරලා දෙන දාන් ටික වළඳලා නිකම්මනේ හම්බෙන්නේ. ඒ හාමුදුරුවරු කොච්චර හොඳට විනෝද වෙනවද, කොයි තරම් අපූර්වට ක්‍රීඩා කරනවද, තනකොළ නිකන් කාලා මේගොල්ලෝ ක්‍රීඩා කරන හැටියට රස බුජුන් වළඳලා කොහොම ක්‍රීඩා කරනවද කියලා. ගිහිල්ලා රජුරන්ගේ ඕක ඇහුවා. එයාට තේරෙන්නේ නැතිකම. රජුරේ යට උත්තර දුන්නේ කොහොමද? රජුරෝ තිස්ස කුමාරයා රජකම දුන්නා. තිස්ස අදින් පස්සේ උඹයි මේ ජම්බුද්දීපේ මහරජුරෝ. හැබැයි මතක තියාගනින් තිස්ස, උඹට රජකම් කරන්න මන් දෙන්නේ 7 දවසයි. ඊට පස්සේ මං උඹ මරනවා කිව්වා. තිස්ස කුමාරයා අයියාගේ හැටි හොඳටම දන්නවා. සහෝදරයෝ විශාල පිරිසක් මරලා ඉන්නේ. අන්තිමයා නෙමේ ඉන්නේ. මං මරනවා කියන එක මෙයාට වැඩක් නෙමේ. දැන් තිස්ස කුමාරයා රජසැප වින්ද හැකිද? ඉතින් විනාඩියක් ගෙවෙන්න මරණේ ලඟ වෙන 7 දවසේ මරණවනේ. එතකොට කොහොමද මෙයා රජසැප විඳින්නේ? වෙනද ගෙදර තිබ්බ සැපවත් මෙයාට නෑ. කණ්ඩත් බෑ, බොණ්ඩත් බෑ, නිින්ද යන්නෙත් නෑ, ඉඳගෙන ඉන්නත් බෑ, හිටගෙන ඉන්නත් බෑ. 7 දවස ගියාම රජුරු එනවා. එල කතා කිව්වා තිස්ස කොහොමද රජසැප? හොඳයිද කියල ඇහුවා. මොන සැපක්ද ස්වාමීනි, කණ්ඩත් බෑ, බොන්ඩත් බෑ, ඉන්ඩ හිටින්ටත් බෑ, නින්ද යන්නෙත් නෑ. ගත වෙන මොහොතක් මොහොතක් ගානේ මට මරණය මතක්කෙනවා. ආංගේ ලැගව තිස්ස මං ඔබහ ප්‍රශ්නයට උත්තරයක් දෙන්නයි මිල හැත්තිය. පනුකු රජ්ජුරු මල්ලිට ආය ප්‍රශ්න නාහන්ඩ මුත්තරේ දෙන්න හදන්නේ. තිසේදා මගින් ඇහුවනේද තනකොළ කාලා මූ අච්චර සතුටින් සෙල්ලං කරනකොට අපි දෙන දානවල්දලා හාමුදුරුවරු කොහොම සෙල්ලං කරන ඇද කියලා. තිස දැවුනද මරණ බය. එහෙමයි ස්වාමීනි, තිස්ස උන්වහන්සේලා ආංගේ මරණ බය හොඳට දකිනවා. අපි දෙන්නේ රාජභෝජනද, එහෙම නැත්තං අපි දෙන්නේ ඉතාම කටුක ආහාරයද්ද උන්වහන්සේලාට ඒකේ රසගුණ වටින්නේ. කය පවත්ව ගන්න යමක් මොනව හරි මේ කයට එකතු කරගෙන ඔබට දැනුන වගේ මරණ බියෙන් බේරෙන්ඩ උන්වහන්සේලා රෑදවල් බවුන් වඩනවා තිස්ස. එනං ඒ තිරිසනාගේ භික්ෂුවගේ වෙනස පැහැදිලි කරලා දුන්නා. ආංගේ එනම් පින්නතිනේ ගිහි ජීවිතය ඇතුළි බොහෝම කරදර කම්කටලු එමටයි. අපි ඒක දන්නවා. නමුත් ඒ කරදර කම්කටලු අඩු කරගන්න, සීමා කරගන්න, අපේ ප්‍රමාණයට ජීවත් වෙන්න ජීවිතය සකස් කරගන්න ඕනේ අපිමයි. සවැත් නුවරත් කෝටි ගාණක් හිටිය ගිහි අය මඟඵල ලබලා. ඒගොල්ලන්ට තිබුණ ඒ ගිහි ජීවිතම තමයි. අනික අපේ අය කියන කතාවක් නේ වෙලාවක් නෑ කියන එක. එදා ඒ මාර්ගඵලලාභීන්ටත් තිබුණේ මේ පැය 24ම තමයි. ඒ කාලේ දවස මීට වඩා දිග නෑ. මේ පැය 24මයි අද තියෙන්නේ. ඒ පැය 24ම තමයි. හැබැයි ඒගොල්ලෝ කාලයක් තියාගත්ත ගුණධර්ම සම්පූර්ණ කරන්න අපි පංචකාමයේ රැස් කරගන්න තියෙන කාලෙත් අපිට මදි. ඒගොල්ලෝ ඒකත් කරගෙන ගුණ පුරන්නත් කාලයක් තියාගත්තා. ආන් ඒ ටික ජීවිතේ කළමනාකරණය කරගත්තේ නැත්නම් මරණ දවසට අපිටත් උත්තරයක් නැතුව යනවා. උත්තරයක් නැතුව මැරෙන්නේ නැතුව හරි සතුටින් මරු වැළඳගන්න පුළුවන් ජීවිතයක් පෝෂණය කරගන්න මේ ලැබිච්ච ශ්‍රේෂ්ඨ මනුස්ස ජීවිතයත් බුද්ධාන්තරයත් අපි සියලු දෙනාටම ආශිර්වාදයක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරමු.